නිවේදනය 20-22 නොවැම්බර් 11 වෙනි සිකුරාදා එනම් අද දින පූර්ව භාග 11ට පාර්ලිමේන්තු කටයුතු බඳ කාර්ක සභාවේ රැස්වීමක් සහ ඒ අවසන් වූ වහාම තේරීම් කාර්ක සභාවේ රැස්වීම කාර්ක සභා කාමර අංග දෙකෙහිදී පැවැත්වීම නියමිත වෙයි. අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන ලෙස සියලුම සමාජික මන්ත්‍රීවරයන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 157(6) ව්‍යවස්ථා ප්‍රකාරව 20-21 වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අධ්‍යාපන ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකරත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශකාරක සභාපති යොමු කළ තියයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ඔබතුමා අමාත්‍යවරයා හැටියට වාර්තා ඉදිරිපත් කරන මේ අවස්ථාවේ සාධනීය කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැති අධ්‍යාපන ශාස්ත්‍රයේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ රටේ පාසල් පද්ධතියේ විශේෂයෙන්ම දූ දරුවන් විශාල ප්‍රමාණයක් හරියාකාරව තමන්ගේ ආහාර පාන නොලබා අධ්‍යාපන කටයුතු වල නිරත වීම තුළ ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, අඩුම තරමේ සඳුදා දවසේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන අයවැයෙන් පාසල් දූ දරුවන් සමස්තයටම 143ටම දිවාහාරය ලබා දෙන්නට කටයුතු කරන්න. මොකද අපිට පේනවා ආණ්ඩුව රාජ්‍ය වියදම් විශාල ප්‍රමාණයකින් වැඩි කරලා තිබෙනවා. ඒ රාජ්‍ය වියදම් තුළට පාසල් දූ දරුවන්ට දිවාහාර වේල ලබා දෙන්නට ඔබතුමා කටයුතු කරන්න. ඒ වගේම ඔබතුමාට කියන්න කැමති විශේෂම අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීම තුළ ඉතාමත්ම වටිනා මේ අවස්ථාවේ පාසල් පද්ධතියේ පාසල් දූ දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව ඉතාමත්ම විද්‍යාත්මක පරිණත සමීක්ෂණ කරන්නට හොඳ කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ විශ්වවිද්‍යාල දූ දරුවන්ට බහුතරයකට මහපොළ ඒ වගේම ශිෂ්‍යාධාර ලබා දීමේදී ඔබතුමා දන්නවා ප්‍රශ්නේ, ඒව ලබා දීම ප්‍රමාද වෙලා තිබෙනවා, ඒව ලැබිලා නැහැ ඇත්තටම. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමා අවධානය යොමු කළා, කරුණා කළා මේ අධ්‍යාපනයේ නිරත වී සිටින දරු පරපුර රැක ගන්න කටයුතු කරා.
ගරු කථානායකතුමනි, මං ගරු විපක්ෂ නායකතුමා අහපු අවසාන ප්‍රශ්නයෙන් පටන් ගත්තොත් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ශිෂ්‍යින් 140,000කට මදක් වැඩි ප්‍රමාණයක් සිටිනවා සීලුව විශ්වවිද්‍යාලවල, රාජ්‍ය විශ්වවිද්‍යාලවල. මෙයින් 110,000කට මහපොළ සහ බර්සරි කියන එක දෙනවා. මහපොළ ශිෂ්‍යත්වයේ 5,500ක් සහ බර්සරික රුපියල් 5,000ක් හැටියට. දැන් මම බාර ගන්න අවස්ථාවට මාස 3ක ඇරියස් එකක් තිබ්බා. ඒ සියල්ලම දැන් ඇරියස් එක ඉවර කරලා තිනවා. දැන් අගෝස්තු මාසයෙන් මේ පිටට ගෙවාගෙන යනවා. මම ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලත් එක්ක වෙළඳ අමාත්‍යාංශත් එක්ක සමීපව කටයුතු කරන් යනවා. ඒ වගේම භාණ්ඩාගාරය සමගත් මම අඩුම් සැරේ මාසකර වතාවක්වත් මේ ගැන කතා කරනවා. ඊළඟ කාරණය තමයි දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම අංශයක් තියෙන අතරේක ලේකම්වරයෙක් යටතේ. ඒ අනුව කොට්ටාස කලාප පළාත් මට්ටමින් වාර්තා මාසිකව ලබා ගන්නවා. දැන් ඒ අනුව අපි කවුරුත් දන්නවා රටේ පවතින ආර්ථික තත්ත්වයත් විශේෂයෙන්ම දරිද්‍රතාවයත් නිසා වෙනදාට වඩා වැඩි දරුවන් පිරිසක් ආහාර නොලැබෙන තත්ත්වයක් තියෙනවා. ඒ පිළිබඳව මේ වෙන විට ගරු ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා මීට සති 4කට පමණ පෙර. ඒ අනුව වෙනම අරමුදලක් පිහිටවන්න දැනට අපි දිවාහාර වේලක් ලබා දෙනවා. රජයේ අරමුදල් වාර්ෂික වෙන් වෙන බිලියන 4ක පමණ මුදල, ඒකේ දරුවෙකුට වැය වෙන මුදල රුපියල් 60 දක්වා වැඩි කළා. ඒකත් ප්‍රමාණවත් නැහැ කියලා මම විශ්වාස කරනවා. බලාපොරොත්තු වෙන එක රුපියල් 75ක් දක්වා අඩුම තරමින් වැඩි කරන්න. ඊළඟට තව බිලියන 4ක්, ඒ කියන්නේ දැනට වෙන්වන බිලියන 4න් ලෝකා ආහාර වැඩසටහන, ඒ වගේම චීනෙන් ලැබුණු සහල් ටොන් මෙට්‍රික් ටොන් 10,000න් 5,000ක් ලැබිලා අවසන් වෙලා තිනු. වෙනත් ප්‍රභයන්ගෙන් ලබාගත් සම්පත් මගින් ලක්ෂ 11කට මේ වෙන විට දිවාහාර වේලක් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කටයුතු කරගෙන යනවා. හැබැයි දැන් මේ ප්‍රමාණය 151 දක්වා වැඩි කිරීම සඳහා තමයි මේක දෙගුණයක් කරන්න දැන් කටයුතු කරගෙන යන්නේ වෙනම අරමුදලක් පිහිටවලා. මම අවධානයට යොමු කරන්නම් විශේෂයෙන් මම බලාපොරොත්තු වෙන සමුද්ධි වැඩසටහන සමගත් සාකච්ඡා කරන්න ලබන අවුරුද්ද නියමිත පාසල් පෙළපොත් නුවේ උපකරණ සහ අභ්‍යාස පොත් අඩු ආදායම්ලාභී පිරිස් වලට සමුද්ධි ආධාර ලබන දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් සමුද්ධි එකත් එක්ක කටයුතු කරන්න. ඊට අමතරව තව වැඩසටහන් කීපයක් අපි සාකච්ඡා කරලා තිනවා ක්‍රියාත්මකත් වෙනවා. මම නියම වැඩසටහන ආරම්භ කළා කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ. ඒක දැන් අපි සමීක්ෂණය කරනවා. ඒකේ අඩුපාඩුකම් බලලා අපි දිවයින පුරා සෑම කලාපයක්ම ආවරණය වෙන විදිහට කලාප 100කට මේ වැඩපිළිවෙල අපි දෙසැම්බර් මාසයට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ආ
ඔව් පාසල් පොත්පත්වල තුන් ගුණයකින් වැඩි වෙලා
ස්දා වෙන් කළ තුනේ බිලියන 4.5යි. ඒකට යනවා 16.5 පෙළපොත් ටික මුද්‍රණය කරන්න විතරක්. ඉතින් වාසනාවට අපිට නිලැඳුන් ටික චීනෙන් 70%ක් ලැබෙනවා. ඒ ටික දෙසැම්බර් සහ ජනවාරි වල ලැබෙනවා. අපි අනිත් ටික මිලදී ගන්නවා. ගරු කථානායකතුමනි ලේකන පිළිගන්නවා. ඊළඟට තියෙන්නේ කෘෂිකර්ම මාත්
කෘෂිකර්ම මාත්තුමන්
කර්පතනායකතුමනි 2019 සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරී වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කෘෂිකර්ම කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ වාර්තාවක් ඉදිරිපත් කරා. මම කැමති ඔබතුමා පණිවිඩයක් ලබා දෙන්න කෘෂිකර්ම ඇමතිතුමාට. අද රජය කුමන ආකාරයෙන් ප්‍රකාශ කරත් ඕර ටික ගොවි බිම් වලට ගොවිය ළඟට ගිහිල්ලා නැහැ. බරපතල ඛේද වාචකයක්, බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම ඔය කියන මිලට පෝර ලබා ගන්නට රටේ නැහැ. මේක කරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමා, මේක අපි සභාගර්භයේ මේවා නොතේරෙනවා ඇති, අගනුවර ඉඳලා කතා කරන නොතේරෙනවා ඇති. මේක මේ ශේෂ්ත්‍රයේ මේක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණාකර කෘෂිකර්ම ඇමතිතුමාට. දැන් මෙතනට ඇවිල්ලා ස්ටේට්මන්ට්ස් දෙන්න පුළුවන්. ඒ ගොවි බිම් වලට ගියාම, ගොවි සංවිධාන වලට කතා කරාම ඇත්ත වශයෙන්ම මෙවර කන්නේ ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පෝර ටික ලැබිලා නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේ අවධාරණය කරනවා කරුණාකර ඒ කාරණාව පිළිබඳවත් දැඩි අවධානය යොමු කරලා කරුණාකර මේ පෝර ටික ගොවි ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න. ස්තුතියි.
එකතුමනි ඔබතුමාගේ මේ පණිවිඩය කරු අමාත්‍යතුමාව දැනුවත් කරන්න කටයුතු කරන්න. මම ගිය සුමානේ මන්නාරම ප්‍රදේශයට ගියා. අනුරාධපුර මන්නාරම ප්‍රදේශයේ සංචාරයක් කෙරුණා. ඒ අවස්ථාවේ බොහෝ කුඹුරු වගා කරමින් පවතිනවා. හැබැයි බොහෝ තැන්වලට හම්බෙලා තිබ්බා. නමුත් පොහොර ලැබිලා තිබ්බා. අඩුපාඩු එයයි ඉදිරිපත් කරා ඒ සාකච්ඡාවලදී. ඔබතුමාගේ දැනගැනීම සඳහා මම ඉදිරිපත් කරේ. මම මේ පණිවිඩය දෙන්නම්.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි 2021 වර්ෂයේ සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක වාර්තාව ඉදිරිපත් කරමි.
ඔක්තෝබර් 24 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්ක සභාව රැසීමේ තීරණය කළ පරිදි අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රස වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු සභානායකතුමනි.
ගරු කථානායකතුමනි එක පාර්ලිමේන්තුවේ රැස්වීම අංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්‍යානවල සහ 22 ඔක්තෝබර් 18 පාර්ලිමේන්තුව විසින් සම්මත කරලද යෝජනාවි කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපරභාග 5:30 දක්වා විය යුතුය. අපරභාග 5:30ට කථානායකතුමා ප්‍රශ්න නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය. 2 පාර්ලිමේන්තුවේ රැස්වීම අංක 2 අද දින විසරයාමේදී මෙම පාර්ලිමේන්තුව දෙදස් විසිදකේ නොවැම්බර් දාහතරනි සඳුදා. අපරභාග එකහිතිය වනතෙක් කල්තබිය යුතු.
සභාවක ගෙද
ආයි
ශෝක ප්‍රකාශ යෝජන භාවාත්‍ර ගරු චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බාරපත ගරු ටීබී ඒකනායක මැතිතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බාරපත ගරු තුරේ රත්නසිංහම් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බාරපත ගරු පූජ්‍ය බද්දේගම සමිත හිමි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ගරු කතානායකතුමනි ගරු චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා. එතුමා අභා ප්‍රාප්ත වෙලා තිබෙනවා. ඒ පිළිබඳ ශෝක යෝජනාව මම අද දිනේ මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. කමරුපිටිය ආසන එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස මෙම උත්තරීතර සභාව සෝභාමත් කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගරු චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මේ අවස්ථාවේ දොන් චාල්ස් ගුණවර්ධන මැතිතුමාගේත් සොෆායා යුජින් විජයවර්ධන මැතිණියගේත් පුත්‍රයෙකු ලෙස 1936 ජූලි මාසයේ 25 වෙනි දින මාතර ගොඩගම ග්‍රාමයේදී මෙතුමා ජන්ම ලැබේ ලැබුවා. මාතර ධර්මරාජ විද්‍යාලෙත් මාතර රාහුල විද්‍යාලෙත් මූලික අධ්‍යාපනයක් හැදෑරූ මෙතුමා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී නීතිඥවරු බවට දිවුරුම් දී නීතිඥ වෘත්තිය යෙදුණා. චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා ඉන්ද්‍රාණි ගුණවර්ධන මැතිණිය සමග විවාහ වුණු අතර එම දෙපළට දියණියන් දෙදෙනෙක් සිටිනවා. 1979 වර්ෂයේ මාතර නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් ප්‍රදේශයේ ජනයාට විශාල මෙහෙයක් ඉටු කර අතර 1983 වර්ෂයේදී අතුරු මැතිවරණයෙන් කඹුරුපිටි ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. මාතර නීතිඥ සංගමේ සභාපතිවරයෙක් ලෙසත් මාතර මහා මන්තින්ද පිරිවෙනේ සභාපති ධුරයේ වසර 50ක් පමණ දරමින්ද කටයුතු කරමින් මෙම ප්‍රදේශයේ මහත් මෙහෙයක් ඉටු කළ නායකයෙක් ලෙස මෙතුමා හඳුන්වන්න පුළුවන්. ගරු කථානායකතුමනි, මාතර මහනගර සභාවේ පුරපතිවරයෙකු සහ විපක්ෂ නායකවරයෙකු ලෙසද එතුමා කළ අනගි සේවයක් අගේන අතරම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අවුරුදු 5කුත් මාස 7කුත් දින 2ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අවුරුදු 85ක් ආයු වළඳා 2020 අගෝස්තු මාස 9 වෙනි දින අභාප්‍රාප්ත වී තිබෙනවා. අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර බිරිඳ දියණියන් ඇතුළු ඥාතීන් වෙත දන්වා යන්නස තම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගරු කථානායකතුමනි, කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ටීවී ඒකනායක මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව පොදියන එක්සත් පෙරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමි කරගත් කෘතහස්ස දේශපාලනඥයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු ගරු ටීවී ඒකනායක මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මා මෙම අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරමි. සම්පාකර අධ්‍යක්ෂවරයෙකු විජේසුන්දර මුදියන්සේලාගේ ජයසුන්දර බණ්ඩාර මැතිතුමාගේ සහ ඒකනායක මුදියන්සේලාගේ සීලවති මැතිණියගේ පුත්‍රත්වයක් වූ තිලක් බණ්ඩාර ඒකනායක මැතිතුමා 1954 වර්ෂයේ අගෝස්තු මාසයේ 28 වන දින සත්කෝරළයේ ඓතිහාසික යාපහුව රාජධානීට අයත් හාතික මෝදි ජන්මලාභය ලැබ සහෝදර සහෝදරයන් 7 දෙනෙකු යුත් පවුලේ වැඩිමලා වේ. එතුමන් මූලික අධ්‍යාපන ලැබුවේ හාතික මෝ ශ්‍රී රාහුල විද්‍යාලයේ. පසුව කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් වූ එතුමා අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව හා සමාජමය ක්‍රියාකාරකම් අතින්ද කැපී පෙනෙන චරිතයක් වුණා. මෙතුමා උසස් පෙළ හැදෑරීමට ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් වූ මලියදේව පිරිවෙන්ට ඇතුළත් වුණ අතර පාසැලන අවදීම ලංකා ශ්‍රම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන් එම් පෙරරා මෙතුමා සමග දේශපාලන සම්බන්ධතා ගොඩනගා ගනිමින් ටීබී ඒකනායක මෙතුමා යතුරු ලකුණින් 1977 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. එම වකවානුව තුළ ගමට සේවයක් කළ යුතුයි අදිටන ඉනිතුව ග්‍රාමෝද්‍ය මණ්ඩල නිලවරණයේ සභාපති ධුරයට තරම් කර එයින් ජයග්‍රහණය කරගෙන ටීවී ඒකනායක මැතිතුමා සමාජ සේවා වැඩසටහනට එකතු වුණා. 1992 වයඹ පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වී එයින්ද ජයග්‍රහණය කරමින් එතුමා පළාත් සභා තුලින් එම ප්‍රදේශයට විශාල මෙහෙවරක් ඉටු කළ බව අපි දන්නවා. ඉන්පසු 1994 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන ගරු ටීබී ඒකනායක මැතිතුමා 2000 වසරේදී සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යතුරයත් 2004දී මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යතුරයටත් 2007දී මහා මාර්ග කැබිනට් නොවන අමාත්‍යතුරයටත් 2010දී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුරයටත් 2012දී සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් විවිධ අමාත්‍යතුර දරමින් මහජනතාවට කළ මෙහෙය අතිවිශාලයි. ගරු ටීවී ඒකනායක මැතිතුමා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී විශාල වැඩකොටසක් කලාකරුවන් වෙනුවෙන් ඉටු කිරීමත් එතුමා අමතක කළේ නැත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ උරුම අරුණ උත්තම පූජා වැනි වැඩසටහන් යටතේ දිවයිනේ සෑම සිද්ධස්ථානයකටම ප්‍රධානයක් ලබා දීමට එතුමා කටයුතු කළා පමණක් නොව කලාව සංස්කෘතිය හා ගැමි දිවිය පිළිබඳ පුවත්පත් සඳහා ලිපි ලියනු ලැබුවා. දළදා වහන්සේ මෙරට වැඩම කළ හේමමාලා හා දන්ත කුමරුගේ පිළිරුවක් යාපන වංශන්දී ඉදිකිරීමටද සාලි අශෝකමාලා පිළිරුවක් ඉදිකිරීම යාපව්වේ සිංහගේ අනුරු හතරක් සාදව ඒවා ගල්ටැන්වව හන්දී සවිකිරීම රටජාතිය බේරාගත් ජාතික වීරයන් සෑම වසරකම සැමරීම මහනුවර යුගයේදී බ්‍රවුන්රි කාණ්ඩුකාරතුමා ගැසට් නිවේදන තුනකින් 1818 ජනාරගලයේ නායකයන් රාජද්‍රෝහින් කළ ගැසට් නිවේදන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ නීති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අවලංගු කිරීමට එතුමා කටයුතු කළ අතර ඔවුන් ජාතික විරුවන් ලෙස නම් කර ඔවුන්ගේ සමීපතම ඥාතීන්ගෙන්ව උපහාර පුද කිරීමටද අමතක කළේ නැත. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ලේඛන කලාවට කළ මෙහෙයත් නොකැලැල් මහජන සේවයත් උදෙසා 2014දී මල්ලතු මහා විහාර පාර්ශ්වයෙන් කීර්ති ශ්‍රී ජනරංජන ගෞරව සම්මානයෙන්ද ගරු ටීබී ඒකනායක මැතිතුමා උදනු ලැබුවා. ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු ලෙස අවුරුදු 24කුත් මාස 10කුත් දින 24ක් පමණ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මානව හිතවාදී දේශපාලන ගමනක නිරත වූ ගරු ටීවී ඒකනායක මැතිතුමා අවුරුදු 66ක් ආයු වළඳා 2020 දෙසැම්බර් මාස 6 දින අප අතරින් සදහටම සමුගත්තා. මා එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ දයාබර බිරිඳ දූ දරුවන් ඇතුළු ඥාතීන් වෙත මෙම උත්තරීතර සභාවේ ශෝකයේ දන්වා යවන ලෙසද ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගරු තුරේ රත්නසිංහ මැතිතුමා පිළිබඳ ශෝක යෝජනාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගරු කේ තුරේ රත්නසිංහ මැතිතුමාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කිරීමේ යෝජනාව මා මෙම අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරන කනස දිප්පිල්ලේ කදරකාම තම්බි මැතිතුමාගේත් සෙල්ලම්බා කදරකාම තම්බි මැතිනියගේත් පුත්‍රත්වයක් ලෙස 1941 ජනවාරි මාස 4 දින ත්‍රිකුණාමලයේ මුතුරුහිදී මැතිතුමා ජන්මලාභය ලැබුවා. සේනායුන් මෙතරිස් මිෂන් විශ්වවිද්‍යාලයෙන් හා මුතුරුහි ශාන්ත අන්තෝනි මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගුරුවරයෙකු ලෙස ත්‍රිකුණාමලයේ මේන් කමම් රජයේ දමිල මිශ්‍ර පාසලේ සේවය කළ අතර පසු 2000 වර්ෂය වන විට කොටස් අධ්‍යාපන අධ්‍යක්ෂවරු ලෙසට උසස්වීම් ලැබ සේවයක් කළා. ගරු කේ තුරේ රත්නසිංහ මැතිතුමා කමලාදේවි තුරේ රත්නසිංහ මැතිනිය සමග විවාහ වී එම දෙපළට දාව දරුවන් තිදෙනෙකු සිටිනවා. 2002 වර්ෂයේ දූලි මාස 2 දින සිට පෙබරවාරි 2004 පෙබරවාරි මාස 7 දින දක්වා දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු දුරයක් හිමි කර ගනිමින් කේ තුරේ රත්නසිංහ මැතිතුමා ත්‍රිකුණාමල ප්‍රදේශයේ විශාල සේවාවක් ඉටු කළා. නැවත 2004 වර්ෂයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ඉලංකේ තමිල් අරසකච්ච පක්ෂයෙන් පාර්ලිමේන්තුට පිවිස එතුමා 2010 වර්ෂයේ අප්‍රේල් මාස 8 දින තෙක් 2015 අගෝස්තු මාස 24 දින සිට 2020 මාර්තු මාස 2 දින දක්වා නැවතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් අධ්‍යාපන සංස්කෘතික සමාජ සේවා සහ යටිතල පහසුකම් ලබා දීම ක්‍රීඩා සෞඛ්‍ය තාක්ෂණ යනාදී අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවාව ඉටු කරනු ලැබුවා. යුද්ධයෙන් හානියටපත් ප්‍රදේශ හා සුනාමීන් විනාශ වී ගිය ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා විශාල පරිශ්‍රමයක් මෙතුමා දරනු ලැබුවා. එතුමා අවුරුදු 80ක් ආයු වළඳා 2021 මැයි මාස 17 දින අප අතරින් මෙලව හැරකියා. ගරු කථානායකතුමනි, අවුරුදු 12කුත් දින 19ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ගරු කේ තුරේ රත්නසිංහ මැතිතුමාට මා මේ අවස්ථාවේදී අප අදහන ආගම අනුව නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරම මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර බිරිඳ දූ දරුවන් ඇතුළු ඥාතීන් වෙත දන්වා යනු ලෙස ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ගරු කථානායකතුමනි, ගාල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පූජ්‍ය බද්දේකම සමිත ස්වාමීන් වහන්සේගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු බෞද්ධ භික්ෂුන් වහන්සේ ලෙස මෙම උත්තරීතර සභාව සෝභාමත් කළ හිටපු මන්ත්‍රී ගරු පූජ්‍ය බද්දේකම සමිත ස්වාමීන් වහන්සේගේ අභාවය පිළිබඳ ශෝකයේ පළ කිරීම යෝජනාව මා මෙම අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරනු ලබනවා. ගරු පූජ්‍ය බද්දේකම සමිත හිමි 1952 සැප්තැම්බර් මාස 14 වෙනි දින ඕපාත නයිදුව වත්තේදී උපත ලැබුවා. ගරු ස්වාමින් වහන්සේගේ මූලික අධ්‍යාපනය ඕපාත රාජයේ විදුහලිනුත්, බද්දේකම රත්නසාර විද්‍යාලයෙන් හා බද්දේකම රත්නසාර විද්‍යාපීඨයෙන්ුත් ලැබුවා. පසුව එංගලන්තයේ ලැන්කස්ටර් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව තුලනාත්මක ආගම් හා දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තා. උන්වහන්සේට සිංහල භාෂාව පමණක් නොව චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ උපන් හපන්කමක්ද තිබුණා. ආගම් අතර ජාතීන් අතර සමගිය සහජීවනය ඇති කිරීමට උන්වහන්සේගත් උත්සාහය අපාගය කළ යුතුයි. මේ සමාජය තුළින් කුලභේදය හා පන්තිභේදය ඉවත් කිරීම උන්වහන්සේගේ දර්ශනය වුණා. එපමණක් නොව බුද්ධිමත් දරු පරපුරක් බිහි කිරීම, දරුවන්ට කියවීම හුරු කිරීම, දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් උන්වහන්සේගේ අපකැපවී කටයුතු කළා. සුනාමි ඛේදවාචකයේ මුළු රටම කැළඹී පැවති අවස්ථාවේදීත්, පාස්කු ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදීත් විපතපත් ජනතාවට උන්වහන්සේ පිහිට වුණා. 2006 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණ තරඟකට යළි බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති ධුරයට පත් වූ උන්වහන්සේ 2009 හා 2014 යන කාලවකවානුවල දකුණු පළාත් සභාව නියෝජනය කර ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු හා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළා. මෙසේ ශ්‍රී ලාංකීය ජනතාවට උසාල සේවයක් කළ ගරු පූජ්‍ය සමිත ස්වාමීන් වහන්සේ අවුරුදු 69ක් ආයු වළඳා 2021 මැයි මාස 30 වෙනි දින අපවත් වී වදාළසේ. ගරු කථානායකතුමනි, ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු, ප්‍රාදේශීය උපසභාපතිවරයෙකු, දකුණු පළාත් සභාව මන්ත්‍රීවරයෙකු මෙන්ම පිටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අවුරුද්දකුත් මාස දෙකකුත් දින දෙකක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දේශපාලන ගමන් මගේ නියැලෙමින් සමස්ත ශ්‍රී ලංකා ද්වීපය තුළ ජනතාවට සුවිශාල සේවයක් කරමින් අපවත් වී වදාළ ගරු පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මෙම උත්තරීතර සභාවේ ශෝකේ ගරු ස්වාමීන් වහන්සේගේ පවුලේ ඥාතීන් වෙත දන්වා යන ලෙසද මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායක
මාතර මැතිවරණ කොට්ටාසේ හිටපු මන්ත්‍රී සී ජස්ටින් විජේවර්ධන මහතාගේ නැගණියගේ පුත්‍රයා වූ චන්ද්‍රකුමාර ගුණවර්ධන මහතා ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ කැපී පෙනෙන පවුල් පසුබිමකින් පැවතෙන්නේකි. 1976 වසරේ සිට 1983 දක්වා මාතර නගර සභාවේ පොරපතිවරයෙකු මෙන්ම විපක්ෂ නායකවරයෙකු ලෙස මාතර පුරවරයට ඉමහත් සේවයක් සිදු කරන ලද සමාජ සේවකයෙක්. 1983 අතුරු මැතිවරණයෙන් කමරුපිටිය මැතිවරණ කොට්ටාසය ජයගෙන පාර්ලිමේන්තුවට තේදී පත්වන චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මහතා සිය ජනතා අභිලාෂන් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී හිටපු මහජන නියෝජිතයෙක්. කලක් පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාවේ සභාපති ලෙසද කටයුතු කර ඇති චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී එයට පක්ෂ නොවෙමින් සිය දේශපාලන මතය වෙනුවෙන් නොබියව පෙනී සිටි මහජන නියෝජිතයෙක්. මම හිතන්නේ මේ පිළිබඳව අපේ ගරු කථානායකතුමා ඉතාමත්ම හොඳින් දන්නවා. එතුමත් ඒ ස්ථාවරය දරපු මහජන නියෝජිතවරයෙක් හැටියට. එදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කළ වත්මන් කථානායක ගරු මහින්දයාප අභිවර්ධන මැතිතුමාද ඒ අවස්ථාවේ ගුණවර්ධන මැතිතුමා සමග එක්ව කටයුතු කළ බව මම මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕන. විජය ගුණවර්ධන මැතිතුමා මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ හිටපු උපසභාපතිවරයෙක් මෙන්ම මාතර නීතිජ සංගමයේ හිටපු සභාපතිවරු ලෙසද කටයුතු කළා තිබෙනවා. දියණියන් දෙදෙනෙකුගේ දායාදය පීක වූ විජේ ගුණවර්ධන මැතිතුමා, මාතර රෝහණ විද්‍යාලයේ විශ්‍රාමලත් ආචාර්යනි ඉන්ද්‍රාණි ගුණවර්ධන මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාද වෙනවා. ඓතිහාසික මාතර පුරවරේ මාතර බෝධි ආරක්ෂක සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් එතුමා ප්‍රදේශයට සිදු කළ මෙහෙවර අමිල මෙහෙවරක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මෙම අභාවෙන් ශෝකයටපත් ගුණවර්ධන මැතිතුමාගේ දියණියන් දෙදෙනාට හා ඉන්ද්‍රාණි ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාම වෙත අපේ ශෝකය සාතිශය සංවේගය මේ අවස්ථාවේදී පුද කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඓතිහාසික යාපහුව ගමේ ලේකම් ගෙදර පදිංචි සමුපකාර අධ්‍යක්ෂකවරයෙකු වූ විජේසුන්දර මුදියන්සේලාගේ ජයසුන්දර බණ්ඩාර මහතාට හා ඒකනායක මුදියන්සේලාගේ ගෙදර සීලවති මහත්මියට දාව උපන් තිරකරත්න බණ්ඩාර ඒකනායක සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක සමාජික කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යක වූ ටීබී ඒකනායකයන් සිය පාසල් ජීවිතෙන් පසු දේශපාලනයට පිවිසෙන්නේ 1977 ජූලි මහමැතිවරණයට ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කළා. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නොහැකි වුවත් ග්‍රාමෝදය මණ්ඩල සභාපති නිලවරණෙන් එහි සභාපති ධුරයට ටීබී ඒකනායක පත්වන්නේ නිතරම. 1993 දී වයඹ පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වූ ඔහු ඉන් ජයගෙන 94 පැවති මහමැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර දිස්ත්‍රික්කයේ විශාල මනාප ප්‍රමාණයක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුණා. 2000 සංස්කෘතික නියෝජ්‍යමති ධුරයටත්, 2004 මහාමාර්ග නියෝජ්‍යමති ධුරයටත්, 2007 මහාමාර්ග කැබිනට් නෝන අමාත්‍ය ධුරයටත්, 2010 අධ්‍යාපන නියෝජ්‍යමති ධුරයටත් ටීවී ඒකනායක මැතිතුමා, 2012 සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා. 1818 ජනාරගලයේදී නායකයන් රාජ ද්‍රෝහින්තල ගැසට් නිවේදනයේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අවලංගු කිරීමට ටීබී ඒකනායකන් කටයුතු කිරීම ප්‍රශංසාවට ලක් වූ කාරණාවක්. 2014 මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් කීර්ති ශ්‍රී ජනරංජන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමටද ටීබී ඒකනායකයන් භාග්‍ය සම්පන්න වුණා. දේශපාලඥ වූවත් ටීබී ඒකනායක මැතිතුමා දක්ෂ කවියෙක්, එමෙන්ම ලේඛකයෙක්. එතුමා ගිරිකල, කටහිඹුල, මහතලා හටන හා විහංග ගීතය යන ටෙලි නාට්‍ය හා ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකට රංගනෙන් දායක වෙලා තිබෙනවා. එමෙන්ම කුලකෙවිට හා මල්වතු පාර්ශ්වයේ මහා විහාර වංශ මහානාමිවරු යන ග්‍රන්ථ දෙක රචනා කරන ලද්දේද ටීබී ඒකනායකයන්. විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕන ටීබී ඒකනායක මැතිතුමා මහා මාර්ග ඇමතිවරයා හැටියට කටයුතු කරපු ආකාරයේ කාලේ මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට එදා මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අවස්ථාවන් වලදී විශේෂයෙන්ම එතුමා අපිට විශේෂත්වයක් කරා, අපිට විශේ෷ ප්‍රතිපාදන ලබා දුන්නා මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධති සංවර්ධනය කරා. මම ඒ කාරණාවත් මේ අවස්ථාවේ විශේෂයෙන්ම මතක් කරන්නට ඕන. ටීබී ඒකනායක මැතිතුමා ඉතාමත්ම දුර්ලභ චරිතයක්. සාමාන්‍යයෙන් ප්‍රතිපාදන වෙන්වෙන්නේ රාජ්‍ය පාර්ශ්වයෙන් නියෝජනය වෙන ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට. නමුත් ටීබී ඒකනායක මැතිතුමා සුපුරුදු සම්ප්‍රදානුකූල රාමුවෙන් ඔබ්බට ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ මාහටත් විශේෂ ප්‍රතිපාදන ලබා දෙන්නට එතුමා කටයුතු කිරීම මම හිතන්නේ කෘතගුණපූර්වක මම මේ අවස්ථාවේ පළ කර සිටින්නට ඕන. ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ වසර 43ක් වැනි දීර්ඝ කාලයක් දේශපාලනය කරන ලද ටීබී ඒකනායකයන්ගේ වියෝවෙන් ශෝකවන එතුමාගේ දයාබර බිරිඳ රංජනී කැටවල ඒකනායක මැතිණියට හා නතාරා ඒකනායක දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාම වෙත අපේ ශෝකයේ සාතිශයේ සංවේගය මේ අවස්ථාවේ පුද කරමින් ඒකනායක මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ භික්ෂුවකගේ කාර්යභාරය කැපදැයි පෙන්වා දෙන මහඟ නිදර්ශකයක් නම් පූජ්‍ය වද්දේගම සමිති හිමියන්ගේ දේශපාලන ප්‍රවේශය හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී මතුගම ආසනය වෙනුවෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයන් අතර සිටි ශ්‍රී සුමංගල සූර්යකොට මහතා කලක් පැවිදිව සිටි කෙනෙක්. එදා සිට විවිධ අවස්ථාවන්වල භික්ෂුන් වහන්සේලා රටේ දේශපාලන ප්‍රවාහයට දායක වී ඇති අවස්ථා දකින්නට පුළුවන්. ස්වාමින් වහන්සේ නමක් මැතිවරණයක් සඳහා පළමුවරට ඉදිරිපත් වී ඇත්තේ 1946 කොළඹ නගර සභා මැතිවරණයේදී. මාතර 30 ගම්කාරී සභාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ කරන ලද වැල්ලෙතොට පඤ්ඤාසීය හිමියන්ින් ජයගෙන ගම්කාරක සභාවක සභාපති තනතුරට පත් වූ මුල්ම ස්වාමින් වහන්සේ ලෙස වාර්තාගත වෙනවා. මෙසේ භික්ෂුන් වහන්සේලා දේශපාලන ආගමනයේ තව තවත් තීව්‍ර කරමින් 2001 පැවති මහමැතිවරණයෙන් දේශපාලන ඉතිහාසයේ වෙනස් මගකට යොමු කරමින් පාර්ලිමේන්තු භික්ෂුන් වහන්සේ නමක් තේරීපත් වුණා. ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් බද්දේගම සමිත හිමියන් එලෙසපත් වුණා. 2001 වසරේ සිට 2004 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ලද පූජ්‍ය බද්දේගම සමිත හිමියන් මෙරට පාර්ලිමේන්තුට තේරීපත් වූ පළමු භික්ෂුන් වහන්සේ. කලක් දකුණු පළාත් සභාව නියෝජනය කරමින් කටයුතු කරන ලද අතර පළාත් සභාව විසිරුව හරින අවස්ථාව වන තුරුම එහි සභිකයෙක් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා. ලෝක විසනයක් වූ කෝවිඩ් වසංගතයේ ගොදුරක් බවට පත් වූ උන්වහන්සේ වයස අවුරුදු 69 සිය දිවිය නිම කළ සේක. භික්ෂුවක් ලෙස සිය කාර්යභාරය ඉටු කරමින් ප්‍රදේශයේ පීඩිත ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් නොබියව පෙනී සිටි උන්වහන්සේ ජනතාව වෙනුවෙන් මහත් කැපකිරීමක් සිදු කළද යතිවරේ. මෙවන් වකවානුවක උන්වහන්සේගේ වියෝය අපිට පිරිමහන්නට බැරි පාඩුවක්. ලොව දහමට අවනතව අපගෙන් සමුගත් පූජ්‍ය බද්දේගම සමිති හිමියන්ට උතුම් නිර්වාණය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර අපේ සාතිශය බලවත් ශෝකය සංවේගය මේ අවස්ථාවේ පුද කර සිටින 1941 ජනවාරි මස 4 දින මෙලොව එළිය දුටු කේ තුරේරත්න සිංහ මැතිතුමා සිය මූලික අධ්‍යාපනයේ මුතුර්හි ශාන්ත අන්තෝනි මහවිද්‍යාලයෙන්ද ඉන්පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩිපුර අධ්‍යාපනය මඩකලපුව ගුරු විද්‍යාලයෙන් හා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන්ද ලබා ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ලෙස ජාතියේ දුවා දරුවන්ගේ නැන නුවණ පාදාලීම සඳහා අනුපමේය මෙහෙයක් ඉටු කරන ලද උගතෙක්. දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරමින් 2002 වසරේදී පාර්ලිමේන්තුට පිවිසෙන එතුමා නැවත 2004 වසරේ සිට 2010 වසර දක්වාම සිය පාර්ලිමේන්තු අසුන රැකගත්තා. දෙමළ ජාතික සන්ධානයේ නියෝජ්‍ය මහලේකම් තනතුර හොබවන ලද මෙතුමා එම සන්ධානයේ උපනායක මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකය ලෙසද කටයුතු කරනු ලැබුවා. අවස්ථා 3 පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ජනතා අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටි තුරේරත්න සිංහම් මැතිතුමා යුද්ධය නිසා විනාශ වූ සිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් විශේෂ දායකත්වයක් ලබා දුන්නා. ලාංකීය දේශපාලනය තුළ දමිළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනී සිටි තුරේරත්න සිංහ මැතිතුමා තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ලැබුණු අවස්ථාවෙන් ඒ සඳහා උපරිමයෙන්ම කටයුතු කරන ලද ජනතා නියෝජිතය. විශේෂයෙන් මතක් කරන්නට ඕන යහපාලන රජය තුළ අපි දියත් කරපු නිවාස සංවර්ධන වැඩසටහනට තුරේරත්න සිංහ මැතිතුමා විශාල දායකත්වයක් ලබා දුන්නා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විවිධ බල ප්‍රදේශවල නිවාස වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා එතුමා ලබා දුන් විශිෂ්ට දායකත්වය අපි මේ අවස්ථාවේදී ආදරෙන් සිහිපත් කරනවා. තුරේරත්න සිංහ මැතිතුමා කෝවිඩ් ආසාදිතව අපාතරින් වියවුණ විට අවුරුදු 80ක ආයු වළඳා තිබුණා. මෙම වියෝවේ හේතුවෙන් ශෝකයට පත් නිතුමාගේ දයාබර බිරිඳ කමලාදේවි තුරේරත්නසිංහ මහත්මිය දරුවන් තිදෙන ඇතුළු පවුලේ සියලුම දෙනාට අපගේ බලවත් ශෝකය සහ සාතිශය සංවේගය පුද කර සිටිනවා. ස්තුතියි.
විදුර වික්‍රමනායක මහත්මයා. නිමල් සිරිපාද මෙතුමා.
ගරු කතානායකතුමනි, මෙම ගරු සභාව සෝභාමත් කළ අභාවප්‍රාප්ත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමල්ලා හතර දෙනෙක් පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී ඔවුන් පිළිබඳව හා ඔවුන් විසින් කරන ලද සේවාව පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. පළමුවෙන්ම ගරු චන්ද්‍ර කුමාර විජය ගුණවර්ධන මහතා, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ ඉතාම දීප්තිමත් මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කර ආකාරය අපට මතක් වෙනවා. එතුමා තුළ ඉතාම සංගමයකින් යුතුව මේ පාර්ලිමේන්තුව තුළ වැඩ කටයුතු කරා පමණක් නෙවෙයි, නවක මන්ත්‍රීවරුන්ට ඉතාම ආදර්ශමත් විදිහට එතුමා වැඩ කටයුතු කරා කියන එක අපි මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. එතුමා තමගේ මන්ත්‍රී ධූරයේ පමණක් නෙවෙයි, මාතර ප්‍රදේශය වෙනුවෙන් දකුණ වෙනුවෙන් සුවිශේෂ වූ සමාජ සේවා රාශියක් එතුමා විසින් ඉටු කළා. ඒ නිසා එතුමා ඒ දිස්ත්‍රික්කයේ ඉතාම ආදරයට පත්ව ජනතාව ආදරය කරපු මන්ත්‍රීවරයෙකු බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අභාවප්‍රාප්ත ගරු ටීබී ඒකනායක මැතිතුමා වාම දේශපාලනයෙන් දේශපාලනයට පිවිසිලා ලංකා සම සමාජ පක්ෂයේ යතුරු ලකුණෙන් තරඟ කර කලකදී, ඉන්පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතාම දිදුලන දේශපාලන තරුවක් බවට පත් වුණා. ඒට ප්‍රධාන හේතුව වුණේ ගරු කතානායකතුමනි, එතුමා පොදු ජනතාව සමග ගැමියන් සමග බොහොම ළඟින් ඇසුරු කරමින් බිම්මට්ටමේ දේශපාලනය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුව කටයුතු කරපු නිසා බුලත් ටිකක් කාගෙන පන්සලට ගිහිල්ලා ජනතාව තුළට ගිහිල්ලා ඔවුන්ගේ දුක සැප සොයා බලලා ඉතාම නිහතමානී දේශපාලකයෙකු වශයෙන් එතුමා වැඩ කටයුතු කරපු ආකාරය මට මතකයි. එවගේ මම නිවාස ඉදිකිරීම හා මහජන උපයෝගිතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී එතුමා නියෝජනය කරපු යාපහුව මැතිවරණ කොට්ටාසේ ජන උදාන ගම්මාන ගණනාවක්ම එතුමාගේ සහයෝගයෙන් ස්ථාපිත කරන්නට මට පුළුවන් වුණා. ඒ අවස්ථාවන්හිදී එතුමා පවත්වන ලද උත්සව ඉතාමත්ම ඉහළ මට්ටමේ උත්සව, ගමේ නැටුම්කරුවන්, කලාකරුවන්, භික්ෂූන් වහන්සේලා මේ සියලු දෙනාම එකතු කරගෙන එතුමා ඉතාම සෝභාමත් අයුරින් කලාත්මක අයුරින් ඒ කටයුතු ඉෂ්ට කරා. විශේෂයෙන්ම කලාකරුවෙක් හා නළුවෙකු වශයෙන් එතුමා කටයුතු කරා පමණක් නෙවෙයි, කලාවට ආදරය කරපු මන්ත්‍රීවරයෙක්, කලාවට ආදරය කරපු ඇමතිවරයෙක්, ඒ වගේම සංස්කෘතික ඇමතිවරයා වශයෙන් මේ රටේ සිදු කළ යුතු සමාජ පරිවර්තනය සඳහා නීති සකස් කිරීමට උදව් උපකාර කරපු ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබුණු මන්ත්‍රීවරයෙක්. එසේම මම එතුමාගේ අවමංගල උත්සවය සඳහා සහභාගී වුණා. අපට පෙනුණා එතුමා බොහොම සරල ලෙස තමන්ගේ ජීවිතය ගමේ ගත කරපු ආකාරය පිළිබඳව. මං හිතනවා ඒ සරල භාවය අපි සියලු දෙනාටම එතුමා ආදර්ශයක් ලබා දුන්නා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුළ ශක්තිමත් කිරීම සඳහා යාපහුවැනි ඉතා අති විශාල මැතිවරණ කොට්ටාසයක එතුමා ජන හදවත් දිනාගත්තා පමණක් නෙවෙයි, ඒ තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ඒකනායක මැතිතුමා දුන්න ඒ දේශපාලන ශක්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමතියි. ඒ නිසා එතුමා කරන ලද ඒ මෙහෙවර, අපේ පක්ෂයට කරන ලද මෙහෙවර, කුරුණෑගල ජනතාව වෙනුවෙන් කරන ලද මෙහෙවර, මේ රටේ ජනතාව වෙනුවෙන් කරන ලද මෙහෙවර අපි ඉතාමත්ම අගය කරන බව මං ප්‍රකාශ කරන්න කැමති ගරු කතානායකතුමනි. ඒ වගේම තුරේරත්න සිංහ මැතිතුමා, එතුමා TNA පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියත් අපි සමග ඉතාම සමීප සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරපු මන්ත්‍රීවරයෙක්. එතුමා තුළ බොහෝ උතුරේ මන්ත්‍රීවරුන් තුළ දක්නට ලැබෙන අන්තගාමි මතවාදයන් එතුමා තුළ තිබුණේ නැහැ. එතුමා බොහොම සමබරතාවයකින් යුතුව මේ රටේ ජනවාදික ප්‍රශ්නය පිළිබඳව කතා කරපු අදහස් ප්‍රකාශ කරපු මන්ත්‍රීවරයෙක්. මට අවස්ථාව ලැබුණා එතුමා සමග වරක විදේශ සංචාරයකට අපි සහභාගී වෙන්න පාර්ලිමේන්තුවෙන් සංවිධානය කරලද. ඒ අවස්ථාවේදී මට එතුමා ඒ ගත කරපු දවස් 6-7ක කාල සීමාව තුළදී එතුමාව ළඟින් දැන හඳුනා ගැනීමේ අවස්ථාව ලැබුණා. එහෙම ඒ සෑම අවස්ථාවකදීම එතුමා තුළ තිබුණු නිහතමානීත්වයත්, එතුමා නියෝජනය කරන ඒ උතුර වෙනුවෙන් කළ යුතු සේවාවන් පිළිබඳව එතුමා තුළ තිබුණු දැඩි කැමැත්ත, ආශාව හා උනන්දුවත් ඉතාම ඉහළින් කැපී පෙනෙනවා කියන එක මං කියන්නට ඕන. ඒ වගේම කථානායකතුමනි, ගරු බද්දේගම සමිත ස්වාමිපාදයන් වහන්සේ මා අඳුනාගත්තේ මේ රටේ පෙරලියක් ඇති කරපු දකුණු පළාත් සභා මැතිවරණයේදී. ඒ දකුණු පළාත් සභා මැතිවරණයේදී අපි රිචඩ් පත්‍රන මැතිතුමා ඇතුළු කණ්ඩායම සමගර පැන්ස්ටිච්කූකරණය සිදු වූ අවස්ථාව තමයි එක. ඒ අවස්ථාවේදී සමිත ස්වාමීන් වහන්සේ ඉතාම දේශපාලන පන්නරයක් තිබුණු වමේ දේශපාලනය හදවතේ ඔබාගත්ත, ඒ වගේම ඉතාම දක්ෂ දේශපාලන ක්‍රියාකාරිකෙක් වශයෙන් අපි හඳුනාගත්තා. උන්වහන්සේට ජනපදනමක් උන්වහන්සේට දේශපාලන වශයෙන් ඇතිකර ගැනීමට පුළුවන් වුණා දකුණු පළාත තුළ. ඒ නිසා තමයි උන්වහන්සේ දකුණු පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ, පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ. ඒ පමණක් නෙවෙයි, උන්වහන්සේට හොඳට භාෂාව හසුරුවන්නට සිංහල භාෂාව පමණක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාව පවා හැසිරවීමට පුළුවන් කමක් උන්වහන්සේට තිබුණා. මා සමග අපිට මතකයි අපි කණ්ඩායමක් ඒ අවස්ථාවේදී නෝර්වේ රටට ගියා. නෝර්වේ රට යන අවස්ථාවේදී අපේ දූත මණ්ඩලයේ හිටපු එක් සාමාජිකෙක් තමයි සමිත ස්වාමිපාදයන් වහන්සේ. උන්වහන්සේ ඉතාම ව්‍යක්ත ලෙස වචන හසුරුවමින් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරමින් අපට විශාල ගෞරවකද සාමාන්‍යයෙන් තිබුණේ භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ කිසිම දෙයක් කර කියා ගැනීමට බැරි ඉංග්‍රීසි භාෂාව නොහඳුනන ඒ වාක්ශල්‍යයක් නොමැති අය හැටියට තමයි සාමාන්‍ය මතයක් තිබුණේ. නමුත් ඒ මතය දුරු කරමින් උන්වහන්සේ අපට ඉතාම ආඩම්බරයක් වෙන ආකාරයට ඒ සම්මන්ත්‍රණවලදී ඉංග්‍රීසි භාෂාවෙන් දේශන පවා පැවැත්වූ බව මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිසා මෙකී මන්ත්‍රීවරුන් අපේ සභාව ශෝභාමත් කළා. අපේ නව මන්ත්‍රී පරපුරට, අපේ තරුණ නවක මන්ත්‍රීවරුන්ට මෙන්ම අපටත් ආදර්ශයක් වන පරිදිින් ඔවුන් මේ සභාවේ කටයුතු කරා කියනකත් මතක් කරමින් ඔවුන්ට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව
අවසන්.
ගරු කථානායකතුමනි, අද අපි ශෝකය පළ කරන්නේ මේ උත්තරීතර සභාව ශෝභාමත් කරපු මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ගැන. ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක නියෝජනය කරපු වගේම පක්ෂ 4කින් ඒ මන්ත්‍රීවරු මේ සභාව නියෝජනය කරා. තුරේරත්න සිංහ මැතිතුමා දෙමළ ජාතික සංවිධානයත්, TB ඒකනායක හිටපු ඇමතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂයත්, අපේ බද්දගම සමිත හාමුදුරුවෝ ලංකා සම සමාජ පක්ෂයත් නියෝජනය කළා. මේ වැදගත් මන්ත්‍රීවරුන් සිව් දෙනාම ඇසුරු කිරීමේ භාග්‍ය මටත් ලැබුණා. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, තුරේරත්න සිංහ මැතිතුමා කුඩා ශරීරයකින් හෙබි පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් සමග බොහොම ප්‍රියමනාප පුජ්‍යලයෙක් ලෙස කටයුතු කරපු කෙනෙක්. මේ පාර්ලිමේන්තුවේ සිටිද්දී එතුමා මන්ත්‍රීවරු සමග පමණක් නෙවෙයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හැමෝම එක්කත් බොහොම සුහදව කටයුතු කරා. එතුමා ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක්, ඒ වගේම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් රාජ්‍ය සේවයේ කටයුතු කරලා විස්රාම ගියා. මේ සභාවේ හිටිද්දී බොහොම ප්‍රියශීලී ආචාරශීලී මෙන්ම කලබල නැති තැන්පත් කෙනෙක් විදියට නිහඬව විශාල සේවයක් එතුමාගෙන් ඉටු වුණා. එතුමා මහජන පෙත්සම් කාරක සභාවේ සමාජිකයෙක් ලෙස ඒ කටයුතු වලට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා. විශේෂයෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කරපු උදවිය වෙනුවෙන් එතුමාගේ සේවය ලබා දුන්නා. උතුරු නැගෙනහිර ජනතා ප්‍රශ්න ගැනත් ඒ පළාතේ සංවර්ධනයේ වෙනුවෙනුත් නිරතුරුවම කටයුතු කළා. විවිධ විදේශ සමුළු වලටත් එතුමා සහභාගී වුණා. මට මතකයි පාර්ලිමේන්තුවේ මූලාසන මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසත් ලොකු කැපවීමකින් එතුමා කටයුතු කරා. හමුවන හැම අවස්ථාවකම සිනාමුසු මුහුණින් අප සමග කතාබහ කරපු හැටි මට මතක් වෙනවා. තුරේරත්න සිංහ මන්ත්‍රීතුමා අවුරුදු 80ක් ආයු විඳලා කොවිඩ් වසංගතයේ ගොදුරක් බවට පත් වෙලා අපේ රටට අහිමි වුණා. එනිසා එතුමාගේ අභාවය ගැන අපේ සංවේගය පවුලේ උදවියට මේ අවස්ථාවේ පිරිනමන. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ සභාව නියෝජනය කර වැදගත් චරිතයක් තමයි අපේ චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා. මාතර දකුණු පළාතේ මාතර ප්‍රදේශයේ බොහොම සම්භාවනීය පරපුරකින් බිහිවුණු චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මන්ත්‍රීතුමා හැම විටම තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කළ බොහොම නිහතමානී කෙනෙක් බව අපට මතක් වෙනවා. විශේෂයෙන්ම එතුමාගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීම ගැන කතා කරද්දී ඔබතුමා වගේම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඡන්දය දීමින් වැළකී සිටීමට තීන්දුවක් ගන්න එතුමාට කසේරුකාවක් තිබුණා. මාතර රාහුල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වෙච්ච එතුමා නීතිඥයෙකු ලෙසත් ඒ ප්‍රදේශයේ පුරා ලොකු කීර්තියක් දිනාගත්තා. මාතර නගර සභාවේ සභිකයෙක් ලෙස, විටක පුරපතිවරයා ලෙස, විටක විපක්ෂ නායකවරයා ලෙස ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරා. මං හිතන්නේ එතුමත් ඔබතුමා වගේම 1983 අතුරු මැතිවරණයේ ජයගෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස මේ සභාවට ප්‍රවිෂ්ඨ වුණි. ඔබතුමා හක්මන ආසනය ජය ගන්නකොට එතුමා යාපද කමුරුපිටිය දිනලා පාර්ලිමේන්තුවට ආවේ. තම ඡන්දදායකින් සමග ඉතාමත්ම සමීපව කටයුතු කරපු චන්ද්‍රකුමාර විජේගුණවර්ධන මැතිතුමා මාතර නීතිඥ සංගමේ සභාපති ධුරය, මාතර බෝධි ආරක්ෂක සභාවේ සභාපති ධුරය වැනි විවිධ තනතුරු හෙබවු ඇසුරු කරපු කා අතරත් බොහොම ප්‍රියමනාප පුජ්‍යලේ. මම කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ක්‍රියා කරද්දී මෙතුමා ඇසුරු කිරීමටත් හමුවුණු බොහෝ අවස්ථාවලදී මටත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරලා පාර්ලිමේන්තුවට එන්නේයි දිරිමත් කළ හැටිත් මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් වෙනවා. එතුමාගේ අභාවය ගැන සංවේගය පළ කරන අතර ඒ මැතිනියටත්, දරුවන්ටත්, පවුලේ සියලු දෙනාටත් අපේ සංවේගය පළ කරන බව මම මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අද අපි සංවේගය පළ කරන තවත් සුවිශේෂී පුජ්‍යලයෙක් තමයි අභාවප්‍රාප්ත TB ඒකනායක හිටපු ඇමතිතුමා. TB ඒකනායකයන් විටක කවියෙක්, විටක ලේඛකයෙක්, තවත් විටක රංගදරයෙක්, ඒ වගේම සටන්කාමී දේශපාලනඥයෙක්. ඒ සේරට මෙහා ගිය ගමේකම පිරිච්ච ඉතාම හොඳ මානව හිතවාදියෙක්. TB ඒකනායක මැතිතුමා මොන තනතුරකටත් තුනත් ඔහු තුල තිබුණු ගමේ හුරුව, ඒ වගේම ගැමි වහරේ වචන ඔහුගේ ශබ්දකෝෂයෙන් ඉවත් වුණේ නැහැ. නිතර නිතර ඕනම තැනක ඉන්නකොට බුලත් පිටක රහ බලන්නත් එතුමාගේ පුරුද්දක් තිබුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරීක වූ TB මුලින්ම පාර්ලිමේන්තුවට තරඟ කළේ 1977 යාපහුව ආසනේ. එතකොට ඉතාම ලාභාල තරුණේ. ඔහු තරඟ කරේ ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂකයෙක් හැටියට. කථානායකතුමනි, මම අහලා තිබෙනවා ඒ වෙලාවේ යාපනයේ යාපහුව ආසනේ 3 කොන් සටනක් තිබුණා. හැබැයි මෙතුමාට තවත් වාසියක් වුණා ඒ ඡන්දෙදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හැටියට ඉඳපු රාජා ධර්මපාල මහත්මයාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. ඒ වෙලාවේ යාපහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලමණ්ඩලයේ ඒකමතික තීන්දුවක් ගත්තා ඒ අයගේ සහයෝගය TB පැතිතුමාට ලබා දෙන්න. ඒ නිසා ඔහු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට පරාජය වුණත් විශාල ඡන්ද ගණනක් ලබා ගත්තා. සම සමාජ පක්ෂයේ අපේක්ෂකෙක් ලබා ගත්ත වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගත්ත පුජ්‍යල හැරිට අවධානයට ලක් වුණා. එතුමා දිස්ත්‍රික්කයේ දුෂ්කර පාරවල් කාපට් කරමින් ලොකු වැඩ කොටසක් මහාමාර්ග අමාත්‍යාංශයේ ඉඳදී ඉස්ස කරා. ඒ වගේම මහින්ද රාජපක්ෂ රජයේ සංස්කෘතික කැබිනට් අමාත්‍ය දුරෙන් එතුමා පිදුම් ලැබුවා. යහපාලන ආණ්ඩුවේ එතුමා අවසාන වරට දරපු අමාත්‍යාංශය තමයි ඉඩම් රාජ්‍ය අමාත්‍යකම. කථානායකතුමනි, එතුමා ඉඩම් රාජ්‍ය අමාත්‍ය වී ඉඳෙද්දී මම ඉඩම් කැබිනට් අමාත්‍ය ලෙස ඒ ආණ්ඩුවේ පත් වුණා. මට මතකයි කොතරම් නිහතමානී කෙනෙක්ද කියන එක. කොයිතරම් ජ්‍යෙෂ්ඨයෙක් වුණත් කැබිනට් අමාත්‍යකම් දරපු පුජ්‍යලයෙක් හැටියට නෙමෙයි ඔහු කල්පනා කරේ. මං ඉඩම් අමාත්‍ය වෙලා අමාත්‍යාංශයට එනකොට එතුමා පහට මාලයට ඇවිල්ලා බුලත් අතක් දීලා ලෙන්ගතු අපිව පිළිගත්තේ කොහොම නිරහංකාර පුජ්‍යලයෙක් කියන එක ඔප්පු කරමි. ඒ කාලය පුරාවටම ඇමතිත් රාජ්‍ය ඇමතිත් හැටියට අපි දෙන්නා යාබද කාමර දෙක කටයුතු කරා. ඉතාම සුහදව ලෙන්ගතුව කටයුතු කරා. ඔය වෙන අමාත්‍යාංශවල තියෙන ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු අතර ගස්තන මතභේද කිසිවක් අපි අතර තිබුණේ නැහැ. අපි දෙන්න පක්ෂ දෙකක ප්‍රතිපක්ෂවල හිටියා අපි. නමුත් ඉතාමත්ම ආදර්ශමත් විදියට එතුමාගේ ඇසුර අපි ලැබුවා. වයඹ පළාත කිව්වහම, කුරුණෑගල කිව්වහම කථානායකතුමනි TB SB HB LB UB වගේම වර්තමානයේ ගත්තෝ JC වගේ ඕනතරම් ජනතා නියෝජිතව මහජනතාවට සමීපයි. TB ඒකනායක ඇමතිතුමා වැනි සුන්දර චරිතයක් ඒ සියලු දෙනා අතර කිසි දවසක ජනතාවට අමතක වෙන එකක් නැහැ කියලා සිහිපත් කරමින් එතුමාගේ අභාවය ගැන ඒ මැතිනියටත් දීනියටත් පවුලේ සියලු දෙනාටත් අපේ සංවේගය මේ අවස්ථාවේදී පුද කරනවා. කථානායකතුමනි, ඊළඟට ඉතාමත්ම සංවේගයෙන් යුතුව මා සිහිපත් කරනවා මේ සභාව නියෝජනය කරපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ම හිටියත් මේ සභාවට මහජන තන්දයෙන් තේරී පත්ති නියෝජනය කර ප්‍රථම බෞද්ධ භික්ෂුව ලෙස ඉතිහාසයට එක් වූ අපවත් වී වදාළ අපේ බද්දේගම සමිත හාමුදුරන් වහන්සේව මං ඉතාම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. උන්වහන්සේ මේ සභාවට වැඩිය ප්‍රථම දිනේ මට අද වගේ මතකයි. උන්වහන්සේ දෙසට කාගෙත් අවධානය මුණු හැටිත් මට මතකයි. ජනමාධ්‍යත් මන්ත්‍රීවරුත් හැම දෙනාගේම අවධානය උන්වහන්සේ වෙත යොමු වුණා. 2001 පැවති මහමැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපේ සමිත හාමුදුරුව පත්වීමත් සමග පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුම් අතරට සිවුරත් එකතු වුණා. බද්දේගම සමිත මන්ත්‍රී හාමුදුරුව කුඩා කල පටන්ම විශේෂ හැකියාවන් තිබුණු කැපී පෙනෙන චරිතයක්. වයස අවුරුදු 12දී බද්දේගම රතනසාර විදුහලේ අධ්‍යාපනය ලැබමින් සිටියේදී තමයි අපේ හැඩි දෙමන කණ්ඩේ දුටුගැමුණු රජමහා විහාරාධිපති ගාලු කූරලේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ගණේකොඩ සරණංකර නායක හඳුනන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට පැවිදි දිවියට පිවිසුනේ. උන්වහන්සේ ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. සටන්කාමී ශිෂ්‍යයෙක් හැටියට හිටියා. උන්වහන්සේට කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය අවසන් කරගන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ එංගලන්තයට වැඩම කළා. සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් හොඳින් ඉගෙනගෙන එංගලන්තයේ ලැන්කෙස්ටර් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උන්වහන්සේ උපාධිය සමත් කරා. ඒ සඳහා විශාල කැපවීමක් උන්වහන්සේ කළා. උන්වහන්සේට ආගම් ભેද ಜಾති ભેද හැමතිස්සෙම ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. සියලුම ජනවර්ග සමග ඉතා සුහදව ඇසුරු කළා. ඒ නිසාම උන්වහන්සේට ඉගෙන ගන්න කාලේ, විශේෂයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ වෙනත් ආගමික සංවිධානයකින් තමයි උදව් උපකාර කරේ. පොතපත පරිශීලන නිසාම විශාල දැනුම් සම්භාරයක් ඇතුව හැම විටම ක්‍රියා කළා. සිංහල පොත් වගේම අපේ නිමල් සිරිපාල ඇමතුමා කෝ වගේ ඉංග්‍රීසි පොතුත් එක විදියටම පරිශීලනය කළා. පිටරටකට වැඩිහම ආපහු ලංකාවට එනකොට තමන්ගේ මිත්‍රයින්ට හිතවතුන්ට සිහිවටනයක් ලෙස ගෙනත් දුන්නේ පොතක් පතක්. ආගමික සහජීවනයේ වෙනුවෙන් ඉතාම අවංකව පෙනී හිටියා. ඒ කොතෙක්ද කියතොත්, හැම අවුරුද්දකම තමන් වහන්සේගේ විහාරස්ථානයේ නත්තල් උත්සවයක් පවත්වන සිරිතක් උන්වහන්සේ තුළ තිබුණා. අපවත් වෙන්න ඉස්සෙල්ලත් එවැනි උත්සව පැවැත්තුවා. මහා සංඝරත්නය වගේම කතෝලික පියතුමන්ලා මුස්ලිම් අවුලවිතිමන්ලා ඒ සියලු දෙනාම බොහොම ලෙංගතු මිත්‍රේකරීට තමයි ආශ්‍රය කරේ. අමාරු අවස්ථාවලදී පුදුම නායකත්වයක් දුන්නා. බය නැතුව හැම එකටම ඉදිරිපත් වුණා. සුනාමියේ වෙලාවේ ගම් වතුර ඌදුරුවල් අවුරුද්දට කීප පාරක් ඒ බද්දගම් ප්‍රදේශයේ සහ වටපිටාවට ඇති වෙනකොට ජාතිවාදී ආරවුල් ඇති වුණු වෙලාවල් වලදී ඒවා සමතේට පත් කරන්න සුවිශේෂ නායකත්වයක් ලබා දුන්නු හැටි මේ වෙලාවේ අපිට මතක් වෙනවා. හොඳ කැපී පෙනෙන පෞරුෂයක් අපේ සමිත හඳුනන්න තිබුණා. සිය ගණනක් මහා සංගරුවන වැඩඉන්න තැනක වුණත් උන්වහන්සේ කැපිලා පෙනුණා. අදහස් ඉදිරිපත් කරනකොට මහා දැනුම් සම්භාරයක් සහිතව හොඳ ගාම්භීර හඬ පෞරුෂයකින් යුතුව ඒවා ඉදිරිපත් කරා. පළාත් සභාවෙන් ලැබුණු විමධ්‍යගත මුදල් වැඩි හරියක් මේ දෙවියන් අධ්‍යාපනයට පොතපත මිලට ගෙන දරුවන්ට ලබා දෙන්න ඒවා යෙදෙව්වා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වාර්ෂිකව පවත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී උන්වහන්සේ හැම අවුරුද්දකම වැඩම කරා. ඒ වගේම අගහිකකම් තිබුණු පන්සල්වලට උදව් කරන්න විමධ්‍යගත සල්ලි හැමතිස්සෙම පාවිච්චි කරා. පක්ෂයකින් ඡන්දයක් ඉල්ලුවත් ඉන් එහාට පක්ෂයක් බදාගෙන හිටියේ නැහැ. පක්ෂ විපක්ෂ හැමෝම එක කුළුපඟුව ඇසුරු කරා. විරුද්ධ මතදරුව අපි සමගත් ළඟින් ඇසුරු කරා. කොහෙදි හරි කතාවක් කරා නම් පත්තරේක මොකක් හරි දැක්කනම් ඒ හැම එකක්ම අගය කරන සිරිතක් තිබුණා. ඒ වගේම සමිත හාමුදුරුවන්ගේ අපවත් වීමට පෙර උන්වහන්සේ කොවිඩ් වසංගතයේ වෙලාවේ ලොකු වැඩ කොටසක් ඒ ප්‍රදේශයේ ඉෂ්ට කරා. නමුත් උන්වහන්සේ කොවිඩ් වැළඳිලාම තමයි අපවත් වුණේ. ඉතින් අපේ පළාතටත් රටටත් විශාල පිරිමැහිය නොහැකි පාඩුවක් ඇති කරමින් තව බොහෝ කලක් වැඩ ඉන්නට තිබුණත් මේ කොවිඩ් වසංගතය නිසා උන්වහන්සේට අපහැර යන්නට සිද්ධ වුණා. ඒ නිසා අපේ බද්දේගම සමිත හාමුදුරුවෝ කියන්නේ සුවිශේෂී චරිතයක්, මේ පාර්ලිමේන්තුවේ වාර්තාවක් තබපු චරිතයක්, ප්‍රදේශයට විශාල සේවයක් කරපු ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ අපවත් වීම ගැන අපේ සාතිසේ සංවේගය පළ කරමින් උන්වහන්සේ මාසයකට වතාවක් දෙවතාවක් දුරකථනයෙන් හරි කතා බහ කරපු කෙනෙක් හැටියටත්, ළඟින් ඇසුරු කරපු කෙනෙක් හැටියටත් අපේ සංවේගය යළි යළිත් ප්‍රකාශ කරමින් උන්වහන්සේගේ අපවත් වීම ගැන උන්වහන්සේගේ සහෝදර ස්වාමීන් වහන්සේලාටත්, ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාටත්, පවුලේ සමීපතම ඥාතීන්ටත්, දායක පින්වතුන්ටත් අපේ සංවේගය පළ කරන හැටියට ඉල්ලා සිටිමින් උන්වහන්සේටත් නිවන් සුව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.